ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
ඔක්තෝබර් මාසේ 18 වෙනිදා සිකුරාදා අපේ සතිය ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්නයි SBS සිංහල වැඩසටහනින් දැන් සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මේ ඔක්තෝබර් මාසයේ අවසානයත් එක්කම ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් වසන්තය නැවතත් පටන් ගන්නවා කිව්වොත් මං හිතන්නේ මා නිවැරදි. ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම කාලයේ එළබෙත්ම ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් කාලසටහන බොහොම කාර්යබහුලයි. ඒ කාර්යබහුලත්වය ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවත් එක්ක කියනකොට අපිට තවත් උද්‍යෝගීමත් හැඟීමක් එනවා. ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු සංචාරය ආරම්භ වනවා ඔක්තෝබර් මාසයේ අගදී 2020 ජාත්‍යන්තර තරඟ තුනක් පැවැත්වෙනවා. විශේෂයෙන්ම ඇඩිලේඩ් නුවර, බ්‍රිස්බන් නුවර සහ මෙල්බන් නුවර. ඉතින් මේ ඔස්ට්‍රේලියානු සංචාරයත් එක්ක තමයි අද දවසේදී අපි වැඩි බරක් තබාගෙන අපේ සතිය ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්නේ. අපි ශ්‍රී ලංකාවේ සිට අපේ සුපුරුදු හිතවතාව සම්බන්ධ කරගන්නවා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. අයිබෝන් සුබ උදෑසනක් රංගන.
අයිබෝන් මදුර සුබ උදෑසනක්.
ඔව් රංගන, මේ වන විට ඔස්ට්‍රේලියාවේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් බලාපොරොත්තුවෙන් ඉන්නේ ශ්‍රී ලංකා පිලේ ඔස්ට්‍රේලියානු සංචාරය සම්බන්ධයෙන්. ඊයේ රාත්‍රියේදී නිල වශයෙන් නම් කරනු ලැබුවා කවුද මේ සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය කියලා. අපි පටන්ගමු එතනින් රංගන. කවුද මේ ක්‍රීඩකයන්, ඒ වගේම කොහොමද මේ වන විට ශ්‍රී ලංකා පිලේ සූදානම ඔස්ට්‍රේලියානු සංචාරය සඳහා කියලා?
මං හිතන්නේ ලිමාවට පසු පකිස්තාන තරඟාවලියෙන් පසුව තමයි මේ තරඟාවලිය පැවැත්වෙන්නේ. බොහෝ දෙනෙකු බලාගෙන සිටියා කවුද මේ කණ්ඩායමට නම් කරන්නේ කියලා. ලසිත් මාලිංග නායකත්වයට පත්වන බව මීට කලින්ම දැන සිටියා. ඒ අනුව මේ පාකිස්තාන තරඟාවලියට සහභාගී වූ ක්‍රීඩකයින්ගෙන් කාටද මේ ඔස්ට්‍රේලියානු තරඟාවලිය අහිමි වන්නේ කියන කාරණාව තමයි පසුගිය සතියේදී අපට තිබුණු ප්‍රශ්නාර්ථය බවට පත්ුනේ. ඒ අනුව ඊ රාත්‍රියේදී නිකුත් වූ කණ්ඩායමට අනුව ලසිත් මාලිංග තමයි නායකත්වයට පත් කර තිබෙන්නේ. කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමට එක් වෙනවා, කුසල් මෙන්ඩිස් කණ්ඩායමට එක් වෙනවා. ඊට අමතරව ධනුෂ්ක ගුණතිලක, අවිෂ්ක ප්‍රනාන්දු කණ්ඩායමේ සිටිනවා පකිස්තාන තරඟාවලියට එක් වූ පිටකින් ලෙස. ඉරෝෂන් ඩික්සල්ලව නම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කිසියම් ප්‍රශ්නාර්ථයක් ඇතැමුන්ට තිබෙනවා. ඇයි නිනෝත් බාලුක මේ තරඟාවලියට නම් කළේ නැත්තේ කියලා මං හිතන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු නිසාවෙන්, එක් තරඟාවලියකට ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කළ නිසාවෙන්ම ඔහුට මේ තරඟාවලිය අහිමි කරන්නට නොහැකි නිසා මං හිතන්නේ ඔහුව මේ කණ්ඩායමට නම් කරන්නට ඇති. නමුත් නිනෝත් බානුක කියන ක්‍රීඩකයාට අවස්ථාවක් ලබා දිය යුතුව තිබුණා. නමුත් දසුන් ශානක මේ කණ්ඩායමේ සිටිනවා. ඔහුට අංක 5 ස්ථානයේ හිමිවීමට නියමිත බව තමයි අපිට මේ වන විට වාර්තා වන්නේ. ශ්‍රේයන් ජයසූරිය සිටිනවා, ආනුක රාජපක්ෂ සිටිනවා, පාකිස්තාන තරඟාවලියේ ශ්‍රී ලංකාවේ සවා ගැනීම, ඒ වගේම ඖෂධ ප්‍රනාන්දු කණ්ඩායමේ සිටිනවා, වනිදු හසරංග දඟපන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට නම් කර තිබෙනවා, ලක්ෂාන් සබකැන් නැවතත් කණ්ඩායමට එක් වී තිබෙනවා. ඔහුගේ දක්ෂතා පිළිබඳව නම් කිසිසේත්ම සෑහීමකට පත්වන්නට බැහැ. ශ්‍රී ලංකාව සතුව ඉතාමත්ම දක්ෂ දඟපන්දු යවන්නෙකු සිටිනවා වනිදු හසරංග. ඒ වගේම ඇයි මේ ලක්ෂාන් සබකැන්ට මෙතරම් අවස්ථාවන් ලබා දෙන්නේ කියන ප්‍රශ්නාර්ථය මතුවනවා. නමුත් මං හිතන්නේ තේරීම් කමිටුව තවත් එක් අවස්ථාවක් ඔහුට ලබා දීමට තීරණය කර තිබෙනවා. ඔහු වෙනුවෙන් වසර දෙකක පමණ කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැවැන්ත ආයෝජනයක් සිදු කළා. නමුත් ඒ ප්‍රතිඵල තවමත් ලැබෙන්නේ නැහැ. නමුත් අවසාන වශයෙන් ඔහු සම්බන්ධයෙන් තවදුරටත් බලාපොරොත්තුවක් තබා ගන්නට තමයි තේරීම් කමිටුව තීරණය කර තිබෙන්නේ. නුවන් ප්‍රදීප් මේ කණ්ඩායමේ සිටිනවා. ඉතාමත්ම ඉහළ දක්ෂතා අතර සිටින්නා වූ ක්‍රීඩකයෙක්. ලහිරු කුමාරකත් අවස්ථාව හිමි වී තිබෙනවා. ඒ වගේම 2020 තරඟ රටාවේ ශ්‍රී ලංකාවේ ප්‍රවේගකාරී ක්‍රීඩකයා තමයි ඉසුරු උදාන. ඔහුව නම් කර තිබෙනවා. ඒ වගේම කසුන් ගාජිත පාකිස්තාන තරඟාවලියේ ඉහළ දක්ෂතා සමගින් ඔහුගේ ස්ථානය වෙන් කරගන්නට සමත් වී තිබෙනවා. ඒ අනුව සමස්තයක් ලෙස ඉතාමත්ම හොඳ කණ්ඩායමක් නම් කර තිබෙනවා. නමුත් කුසල් මෙන්ඩිස් කියන ක්‍රීඩකයාට මේ කණ්ඩායමේ අවසන් 11 දෙනා අතරට ඉඩක් තිබේද කියන ප්‍රශ්නාර්ථය තමයි මදුර මේ වන විට මතුවන්නේ. මක්නිසාදයක් ආරම්භක පිතිකරුවන් ලෙස ධනුෂ්ක ගුණතිලක සහ අවිෂ්ක ප්‍රනාන්දු බොහෝ විට කටයුතු කිරීමට ඉඩ තිබෙනවා. ඉන් අනතුරුව කුසල් ජනිත් පෙරේරා සිටිනවා, බානුක රාජපක්ෂ සිටිනවා. ඔවුන් දෙදෙනාම අංක 3 ස්ථානයට තරඟ කරන්නා වූ ක්‍රීඩකයින් දෙදෙනෙක්. ඒ වගේම ඖෂධ ප්‍රනාන්දු සිටිනවා. ඉරෝෂන් වික්සල්ල කණ්ඩායමට නම් කරනවා නම් කඩලු රකින්නා ලෙස ඔහුට කණ්ඩායමේ කුමන ස්ථානයේද පිතිකරුවෙකු ලෙස සහභාගී වන්නේ කියන ප්‍රශ්නාර්ථය තිබෙනවා. ඒ වගේම වැඩි පිතිකරුවන් සංඛ්‍යාවකට ඉඩක් නැහැ. අවම වශයෙන් පිතිකරුවන් 6 දෙනෙක් සහ පන්දු යවන්නන් 5 දෙනෙක් තමයි මේ සුසංයෝගයේ සිටීමට ඉඩ තිබෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාව ඉතාමත්ම දැඩි අර්බුදයකට කලමනාකාරීත්වයේ සහ තේරීම් කමිටුව, ඒ වගේම නායකයා මුහුණ දෙනවාට කිසිදු සැකයක් නැහැ. කවුද මේ අවසන් 11 දෙනා කියන ප්‍රශ්නාර්ථයේ බොහෝ විට පළමු තරගයේ නිරෝෂන් ඩික්වැල්ලට හිමිවීමට ඉඩ තිබෙනවා. එම තරගයේ ඔහුගේ දක්ෂතා අනුව කණ්ඩායමේ ඉතිරි ස්ථාන තීරණය වන්නට පුළුවන්. මක්නිසාදයක් කුසල් ජනිත් පෙරේරා කියන්නේ විශ්ව තරංග රටාවේ දක්ෂ කඩලු රකින්නෙක්. ඒ නිසාවෙන් ඉරෝෂන් දික්වැල්ලට දක්ෂතා නොමැතිව මේ අවසන් 11 දෙනා අතර තවදුරටත් රැඳී සිටිය නොහැකි බවත් සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම පන්දු යවන්නන් ලෙස වනිදු හතරංග ඉතාමත්ම ඉදිරියෙන් සිටිනවා. පාදක පන්දු යවන්නෙකු ලෙස නුවන් ප්‍රදීප් සිටිනවා. ඉසුරු උදාන තුන්නිරියව් ක්‍රීඩකයෙක් ලෙස. ඒ වගේම කසුන් රාජිත්ට බොහෝ විට ඔහුගේ වේගය අනුව මේ ඔස්ට්‍රේලියානු තරතිරු වල අවස්ථාවක් හිමිවීමට ඉඩ තිබෙනවා. මේ තරංගාවලිය ලහිරු කුමාරට ඉතාමත්ම තීරණාත්මකයි. ඔහුගේ වේගය නිරන්තරයෙන්ම 5 කිලෝමීටර 145ක වේගයක් තිබෙනවා. ඒ නිසාවෙන් මේ ඔස්ට්‍රේලියානු තරතිරු වල ඔහුගේ දක්ෂතා ඉතාමත්ම ඉහළින් පරීක්ෂාවට ලක් කෙරෙන්නා වූ තරංගාවලියක් වන්නටත් ඉඩ තිබෙනවා. මෙතෙක් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර විශ්ව ජාත්‍යන්තර තරඟ 13ක් පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාව ඉන් තරඟ 8ක් ජයගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියාව ජයගෙන තිබෙන්නේ තරඟ 5ක් පමණයි. වර්ගීකරණයේ ශ්‍රී ලංකාව මේ වන විට 7 ස්ථානයේ සිටින්නේ, ඔස්ට්‍රේලියාව සිටින්නේ 5 ස්ථානයේ. ඒ අනුව මේ තරඟාවලිය ශ්‍රී ලංකාවට ඉතාමත්ම තීරණාත්මකයි. අප සඳහන් කළා මීට පෙර පාකිස්තානු තරඟාවලියේදී ශ්‍රී ලංකාව සමත් වෙනවා කියලා 8 ස්ථානයේ සිට පළවෙන ස්ථානයේ සිටින්නා වූ පාකිස්තානයේ පරාජයට පත් කරන්නට මේදී මතුර යම් කාරණාවක් සඳහන් කරන්නට ඕනේ. ශ්‍රී ලංකාව වර්ගීකරණයේ 8 ස්ථානයේ සිටින්නේ දක්ෂතා මදකම නිසාවෙන් නොවේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුගිය කාලවකවානයේ තිබූ ප්‍රශ්න නිසාවෙන් නැතිනම් ශ්‍රී ලංකා කණ්ඩායමේ දේශපාලනයේ බලපෑවා, එකමුතුකම නැති බව බලපෑවා, පෞද්ගලික ගැටුම් තිබුණා, ක්‍රීඩකයින් අතර කලමනාකාරීත්වයේ සහ පුහුණුකරුවන් අතර ගැටුම් තිබුණා. මෙන්න මේ තත්ත්වයන් නිසාවෙන් තමයි දිගින් දිගටම ශ්‍රී ලංකාව පරාජයට පත් වුණේ. නමුත් පෞද්ගලිකවම ක්‍රීඩකයින් සිටිනවා ඕනෑම ආකාරයක ජාත්‍යන්තර තරඟයකදී දක්ෂතා දැක්විය හැකි. ඒ අනුව සුදුසු අවස්ථාව එළඹුණු විට ඔවුන්ට හැකියාව තිබෙනවා ලෝකයේ ඕනෑම කණ්ඩායමක් පරාජයට පත් කරන්නට. අන්න ඒ තත්ත්වය තමයි පාකිස්තානයේදී අප දුටුවේ. ඒ අනුව මේ ශ්‍රී ලංකා කණ්ඩායම වර්ගීකරණයේ 7 ස්ථානයේ සිටියට ඊට වඩා ඉහළ දක්ෂතා සහිත කණ්ඩායමක්. ඒ නිසාවෙන් මේ තරඟාවලියත් ඉතාමත්ම තියුණු තරඟාවලියක් වනවාට කිසිදු සැකයක් නැහැ. අප පසුගිය සතියේදී දුටුවා ඇන්ජලෝ මැතිව්ස් පන්දු යැවීම පුහුණු වන ආකාරය. ඊට අදාළ වීඩියෝ දර්ශනයක් මාධ්‍යයට නිකුත් වී තිබුණා. නමුත් ඇන්ජලෝ මැතිව්ස් මේ තරඟාවලියට නම් කරන්නේ නැහැ. ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ඉදිරියේදී කණ්ඩායමට එක්වීමට බලාපොරොත්තු වන බව තමයි මාධ්‍ය ඔස්සේ සඳහන් වුණේ. ඒ ඉතාමත්ම හොඳ තත්ත්වයක්. තවදුරටත් ඔහුට විශේෂඥ පිතිකරුවෙකු ලෙස පමණක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් වෙන් කර ගැනීමේ හැකියාවක් නැති බවත් සඳහන් කරන්නට ඕනේ. එයන් ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තරඟ තුනකින් සමන්විත මේ විශ්ව තරඟාවලියේ පළමු තරඟයේ 27 වනදා ඇඩිලේඩ්හිදී පැවැත්වෙනවා. දෙවන තරඟයේ 30 වනදා බ්‍රිස්බේන්හිදී පැවැත්වෙන අතර තුන්වන සහ අවසන් විශ්ව තරඟය නොවැම්බර් මාස 1 වෙනිදා මෙල්බර්න් නුවරදී පැවැත්වීමට නියමිතයි. එයන් ශ්‍රී ලංකාවේ මේ දක්ෂතා දැක්වූ නවක ක්‍රීඩකයින්ට තවත් අවස්ථාවක් හිමි වී තිබෙනවා. ජාත්‍යන්තර තලයේ තමන් කොයි ස්ථානයේද සිටින්නේ කියන කාරණාව පැහැදිලි කරගන්නට සහ එළබෙන වසරේ ලෝක කුසලාන තරඟාවලියට තමන්ගේ ස්ථානය වෙන් කරගන්නට.
රංගන කිව් ආකාරයට බොහොම ප්‍රබල කණ්ඩායමක් අපිට ප්‍රබල සංචිතයක් අපිට ලැබී තිබෙනවා ඔස්ට්‍රේලියානු සංචාරය සඳහා. අපි බලමු මේ සියලු තරඟ විශේෂයෙන්ම SBS සිංහල වැඩසටහනෙන් එසැනින් ඒ තොරතුරු ඔබට සමීප කරන්නටත් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හොඳයි, අපි මීළඟට අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකා පිළ සහභාගී වන තවත් ආන්දෝලනාත්මක ක්‍රිකට් තරඟාවලියක් සම්බන්ධයෙන්. පාකිස්තානයේ සමග ටෙස්ට් තරඟාවලියකට සහභාගී වීමට නියමිතයි. නමුත් මේ ටෙස්ට් තරඟාවලිය පැවැත්වෙන්නේ කොහෙද කියන ස්ථානය සම්බන්ධයෙන් මේ වන විට කඹැදිල්ලක් පවතිනවා කියලා අපිට වාර්තා වෙනවා. රංගන, අපි කැමැති ඒ පිළිබඳව විස්තර දැනගන්නට.
සංචාරයේ වතුර ශ්‍රී ලංකාව පාකිස්තානු තරඟාවලියට සහභාගී වීමෙන් පසුව යම් ආකාරයක සහතිකයක් ලබා දුන්නා පාකිස්තානයේ තරඟ පැවැත්වීමට තරම් ආරක්ෂක තත්ත්වයක් තිබෙන බව. මේ නිසාවෙන් පාකිස්තානයේ තවදුරටත් කැමති වෙන එකක් නැහැ වෙනත් රටක තමන්ගේ තරඟ පැවැත්වෙනවාට. මේ නිසාවෙන් තමයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ එළබෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට අදාළ ටෙස්ට් තරඟ දෙක තමන්ගේ මව් රටේදී පැවැත්වීමට තමන් සූදානම් බව. ඒ වෙනුවට යම් ආකාරයකින් එක්සත් අරාබි එමිරත් රාජ්‍යයේදී එම තරඟ දෙක පැවැත්වෙනවා නම් ඊට අදාළ වන මුදල නැතිනම් වියදම ශ්‍රී ලංකා කණ්ඩායමත් දැරිය යුතු බවට පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර තිබෙනවා. මේට එක් හේතුවක් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මිද සිල්වා මහතා පසුගියදා සඳහන් කළ තිබුණා. බෝතලයක පමණක් සීමා වී ගත කළ කාලය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්ින් නැසිවිලි නගා තිබූ බව යම් ආකාරයකින් තරඟයකින් පසු ඇතිවන පීඩනය හසුරුවා ගැනීමට ඔවුන්ට මේ නිදහස මදකම යම් ආකාරයක මානසිකව බලපෑමක් එල්ල වූ බව ක්‍රිකට්ින් සඳහන් කළ බවත් එයන් තරඟාවලියට සහභාගී වීම සම්බන්ධයෙන් නැවත වතාවක් සිතා බැලිය යුතු බවත් ශම්මිජි සිල්වා මහතා සඳහන් කර තිබුණා. මේ අනුව තමයි පාකිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර තිබෙන්නේ තමන්ගේ රටෙන් පිටත පැවැත්වෙනවා නම් එහි බියදම කණ්ඩායම් දෙකම දැරිය යුතු බව. මීට සමගාමීව ශ්‍රී ලංකාවේ ආරම්භක ප්‍රතිකරු දර්ශක ගුණතිලක පසුගියදා ජාත්‍යන්තර මාර්ගයට සඳහන් කර තිබුණා පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය සහ සැලකිල්ල පිළිබඳව තමන් ඉතාමත්ම සතුටට පත්වන බවත්, නමුත් මේ හෝටලෙන් පිටතට ගමන් කර කිසිදු ආකාරයක නිදහසක් භුක්ති විඳීමට නොහැකි වීම සුලිකීන්ට අතිශයින්ම මානසිකව බලපාන බවත් ඔහු සඳහන් කර තිබුණා. මෙහි යම් සත්‍යතාවක් තිබෙනවා මදුර තරඟ දෙකක කාල සීමාවක් සුලිකීන්ට තමන්ගේ නවාතැන්ගෙන සිටින්නා වූ හෝටලයට පමණක් සීමා වී ගත කිරීම ප්‍රායෝගිකව ඉතාමත්ම හොඳ කාරණාවක් නොවේ. නමුත් ඇතැම් ක්‍රීඩකින්ගේ දක්ෂතා සම්බන්ධයෙන් අපි කතා කරන විට මදුර මේ නිදහස සීමා වීමත් ඔවුන්ගේ දක්ෂතා වර්ධනය වීමට යම් බලපෑමක් වුණාද කියන කාරණාවත් අප පසුගිය පාකිස්තාන තරඟාවලියේදී සාකච්ඡා කළා. නමුත් මේ කාරණාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර තිබුණා එළඹෙන ඕස්ට්‍රේලියානු තරඟාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙකු සමගම සාකච්ඡා කිරීමෙන් පසුව අවසන් තීරණය ගන්නා බව. ඒ අනුව එතෙක් මේ තරඟාවලියේ අවසන් ස්ථානය පිළිබඳව නිශ්චිතවම යමක් සඳහන් කිරීමට නොහැකි බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරන්නේ. පසුගිය සතියේදී එංගලන්ත සහ අයර්ලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලවල නිලධාරීන් පාකිස්තානයේ සංචාරය කළ එහි ආරක්ෂාව පිළිබඳව සොයා බලනට ඔවුන් තමන්ගේ අවසන් තීරණය දැනුම් දී තිබෙනවා. ඒ අනුව එළබෙන වසරේදී එංගලන්ත සහ අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ තරඟ සංචාරය කිරීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකාව බොහෝ විට මේ තරඟාවලියේදී පාකිස්තානයේ තරඟ සංචාරයක නිරත වීමට ඉඩ තිබෙනවා. මෙහිදී තරඟ දෙකක් පාකිස්තානයේදී පැවැත්වෙනවා, තරඟ දෙකක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව තමයි මේ පාකිස්තානයේදී පැවැත්වෙන තරඟ දෙකේ සත්කාරකත්වය තමයි මේ ප්‍රශ්නාර්ථයක් බවට පත් වී තිබෙන්නේ. බොහෝ විට දෙසැම්බර් මාසයේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට යම් සීමාවන් සහිතව තමන්ගේ නිදහස භුක්ති විඳමින් පාකිස්තානයේදී මේ තරඟාවලිය පැවැත්වීමට බොහෝ විට ඉඩ තිබෙන බව තමයි මදුර අපට මේ වන විට වාර්තා වන්නේ.
තිලංග සුමතිපාල මහතා සම්බන්ධයෙන් වාර්තා වුණු අලුත්ම ප්‍රවෘත්තිය පිළිබඳව මේ වන විට වාර්තා වන ආකාරයට තිලංග සුමතිපාල මහතාට කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩ කටයුතු වලට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සම්බන්ධ වීමට අවස්ථාවක් නැති බව තමයි වාර්තා වන්නේ. ඒ තහනම් නියෝගය පිළිබඳව අපි දැන් වැඩි වශයෙන් කතා බහ කරමු.
ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරනා කුඩා අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් මේ කාල සීමාව තුළ ඔහුට අත්පිට වූ තහනමක් පනවා තිබුණා කුඩා අමාත්‍ය කාරින් ප්‍රනාන්දු මහතා විසින්. නමුත් මේ වන විට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කිසිදු කටයුත්තක සහභාගී වීමට නැතිනම් කිසිදු තනතුරක් දැරීමට නිල වශයෙන් නීතිමය වශයෙන් තහනමක් තිබෙන බව. ඒ අනුව නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කරමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පසුගිය සතියේදී දැනුම් දුන්නා තිලංග සුමතිපාල මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කිසිදු තනතුරක් දැරීම සම්පූර්ණයෙන්ම තහනම් බව. ඔහු සූදු ව්‍යාපාර වලට ඍජුවම හෝ වක්‍රව සම්බන්ධ වීම සම්බන්ධ ප්‍රධානතම හේතුව බවට පත් වී තිබෙන්නේ මේ තහනම ICC විසින් පිළිගෙන තිබෙනවා මදුර. ඒ අනුව ඔහුට ඉදිරියේදී කිසිදු ආකාරයක ICC තනතුරක් දැරීමට පවා මෙය බාධාවක් බවට පත් වී තිබෙනවා. ඒ බලාපොරොත්තුවෙන් තමයි තිලංග සුමතිපාල මහතා මෙතෙක් කල් කටයුතු කළේ. ඒ අනුව ඔහුගේ ඒ බලාපොරොත්තුවට මේ වන විට යම් ආකාරයක බලපෑමක් එල්ල වී තිබෙන බව සඳහන් කරන්නට ඕනේ. මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා කටයුතු කළත් ඔහුගේ කටයුතු වලට ඍජුවම හෝ වක්‍රව තිලංග සුමතිපාල මහතා බලපෑම් කළ බවක් නොරහසක් බව සඳහන් කරන්නට ඕනේ. නමුත් ඔහු නිරන්තරයෙන්ම සඳහන් කරන කාරණාව තමයි තමන්ගේ කාල සීමාව තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුල්ලිමේ වශයෙන් ඉතාමත්ම ස්ථාවර මට්ටමකට පත් වූ බව එය පිළිගත හැකි කාරණාවක්. නමුත් ක්‍රීඩකින්ගේ පැත්තෙන් ගත් කල ටෙස් වර්ගීකරණයේ ඉබ්බින වර්ගීකරණයේ වගේම 20x20 වර්ගීකරණයේ ශ්‍රී ලංකාව පහතටම ඇදවතුණු කාල සීමාව ලෙස ශ්‍රීලංක සුමතිපාල මහතාගේ පරිපාලනයෙන් යුතු කාල සීමාව හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ අනුව මේ තීරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා උත්සුක වුණේ ඒ නිසා වන්නට පුළුවන්. නමුත් අපි බලමු ඉදිරියේදී ශ්‍රී ලංකාවට සිදුවීමට යම් ආකාරයක දේශපාලන පෙරලියක් සිදු වුවහොත් මේ කරුණු කාරණා වෙනස් වීමේ ඉඩක් තිබෙන බව අප සඳහන් කරන්නට ඕනේ. නමුත් මේ වන විට නිල වශයෙන් හරින් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා. කිසිදු ආකාරයකින් මින් ඉදිරියට තිලංග සුමතිපාල මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් කිසිදු කාරණාවකට සම්බන්ධ වීමට නොහැකි බව.
හොඳයි, අපි අවසාන වශයෙන් අවධානය යොමු කරන්නේ එංගලන්තයේ පැවැත්වීමට නියමිත 500 නැත්නම් 100 ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි මෙවැනි වූ තරගාවලියක් පැවැත්වෙන්නේ. මේ තරගාවලිය ක්‍රීඩකයන් තෝරා ගැනීමේ වෙන්දේසිය පැවැත්වීමට නියමිතයි මේ සතියන්තයේදී. ලසිත් මාලිංගත් ඒ වෙන්දේසියේ ඉහළම ලන්සුවක් හිමිවන ක්‍රීඩකයන් අතරට මේවර විට තේරීපත් වී තිබෙනවා රංගන. අපි කැමති ශ්‍රී ලංකාවෙන් කවුරු කවුරුද මේවර විට තවත් ඒ සඳහා තේරීපත් වී තිබෙන්නේ කියන කාරණාවත් එක්ක මේ 100 තරගාවලිය පිළිබඳව වැඩි විස්තර දැනගන්නට.
මේ තරගාවලිය මතුර ප්‍රථම වතාවට තමයි එංගලන්තයේදී සංවිධානය වන්නේ. ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකින් 24 දෙනෙකු මේ සඳහා තෝරාපත් කරගෙන තිබෙනවා. මේ ක්‍රීඩකින් වෙන්දේසිය එළබෙන 22 නැතිනම් ඉරිදා දිනේදී පැවැත්වීමට මේ මෙතයි ශ්‍රී ලංකාවේ ඉහළම ලන්සුවක් හිමිවී තිබෙන්නේ ලසිත් මාලිංගටයි. එංගලන්ත පවුල් 1,25,000 මුදලක් ඔහුට ලන්සුවක් ලෙස හිමිවී තිබෙනවා. ඒ අනුව දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 1,280,000 පමණ මුදලක් බව සඳහන් කරන්නට ඕනේ. ඔහුට තමයි ඉහළම මිලක් හිමිවී තිබෙන්නේ. ඊට අමතරව ඇන්ජලෝ මැතිස්, අවිෂ්ක ප්‍රනාන්දු, ධනිෂ්ක ගුණතිලක, දසුන් ශානක, සුසල් ජොනික් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල ඉතුරු උදාන ඇතුළු ක්‍රීඩකින් 24 දෙනෙකුට මෙහිදී අවස්ථාව උදා වී තිබෙනවා. කණ්ඩායම් 8ක් මේ තරගාවලියට එක්වනවා. අප දන්නවා මහල ජයවර්ධන මෙහිදී එක් කණ්ඩායමක ප්‍රධාන පුහුණු කරුවා ලෙසත් කටයුතු කරනවා. මෙහිදී උපරිම වශයෙන් එක් කණ්ඩායමකට විදේශීය ක්‍රීඩකින් 3 දෙනෙකු ඇතුළත් කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. අපි බලමු කුමන ශ්‍රී ලංකා ක්‍රීඩකින්ට අවස්ථාව උදා වන්නේ කියලා. එළබෙන ඉරිදා දිනේදී තමයි මෙහිදී අවසන් ක්‍රීඩකින් මිලදී ගැනීමේ කටයුතු සිදුවන්නේ. ඒ අතරතුර මතුර ශ්‍රී ලංකාව පැත්තෙන් තවත් කරුණු කිහිපයක් තිබෙනවා වාර්තා කරන්නට. ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන් සම්බන්ධයෙන්, ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවන් සම්බන්ධයෙන් අර්බුදයක් ඇති වී තිබෙන බව අප පසුගිය කාල සීමාවේදී නිරන්තරයෙන් වාර්තා කළා. මේ අතරතුර අපට වාර්තා වනවා පන්දු රැකීමේ පුහුණුකරුවෙකු ලෙස දකුණු අප්‍රිකානු ජාතික ජොන්ටි රෝඩ්ස්ගේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු කරමින් සිටින බව, ඒ වගේම ඕස්ට්‍රේලියානු වේග පන්දුවල ක්‍රීඩක හිටපු ක්‍රීඩක ලීගේ සහයත් ශ්‍රී ලංකාව ලබා ගැනීම කෙරෙහි උනන්දුවක් දක්වන බව ඒ වන විට අපට පසුගිය සතියේදී වාර්තා වුණා. ඒ වගේම අප පසුගිය සතියේදී වාර්තා කළා වසිම් අක්‍රමගේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව. මේවා මදුර දීර්ඝකාලීන පුහුණුකරුවන් ලෙස නොවේ යොවුන් සහභාගී වන්නේ, කෙටි කාලීන වශයෙන් ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන් පුහුණු කිරීමට සහ ජේෂ්ඨ කණ්ඩායමේ ක්‍රීඩකීන්ට යම් කෙටි කාලීන පුහුණුවක් ලබා දීමට තමයි ඔවුන්ගේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන්නේ. මේ සියලු කටයුතු සිදුවන්නේ එළබෙන 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින්. මේ අතරතුර තවත් තොරතුරක් තිබෙනවා වාර්තා කරන්නට. ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කෞෂා සිල්වාට ඔස්ට්‍රේලියාවේ ග්‍රීන් වැලි කැංගරෝස් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු තනතුර හිමි වී තිබෙනවා. ඔහු පසුගිය සතියේදී ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා. එළබෙන සතියේදී තමයි මේ වික්ටෝරියානු ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වන්නේ. එහිදී ඔහු පුහුණුකරුවෙකු සහ එම කණ්ඩායමේ පිටිකරුවෙකු ලෙස කටයුතු කිරීමට නියමිත බව තමයි අපට ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන්නේ. ඒ වගේම තවත් කාරණාවක් තිබෙනවා. අප පසුගිය සතියේදී සඳහන් කළා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ බංග්ලාදේශයේ කණ්ඩායම අතර එක්දින තරගාවලිය පිළිබඳව. නමුත් අවසන් තරගයෙන් 3 වන තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් ලකුණු 98 ජයග්‍රහණයක් හිමි කරගන්නට බංග්ලාදේශ ඒ කණ්ඩායම සමත් වුණා. ඒ අනුව එක්දින තරගාවලිය 2-1 ලෙස ජය ගන්නටත් බංග්ලාදේශයේ කණ්ඩායම සමත් වුණා.
ඒ පුවතත් සමගින් අපි අද දවසේදී අපේ සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්න සූදානම් වෙන්නේ. මේ එළබෙන සතියන්තයේදී ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා පිළ ඔස්ට්‍රේලියා බලා පැමිණීමට නියමිතයි. ඔස්ට්‍රේලියානු සංචාරය සඳහා අපි ලබන සතියේදී වාර්තා කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රථම 20-20 තරගයට පෙර ආතුව ශ්‍රී ලංකා පිළේ අවසාන සූදානම සහ අවසාන 11 දෙනා මොන ආකාරයේ සංයෝගයකින් යුක්ත වෙයිද කියන කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිට අපිත් සමග සම්බන්ධ වුණේ ක්‍රීඩා මාධ්‍යවේදි රංගන සෙනෙවිරත්න. රංගන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.